ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එමනම් මේ සිකුරාදාත් අපි එක් වෙන්නේ මේ ගෙවිගෙන යන සතියේදී ලෝපුරා විවිධ රටවලින් වාර්තාවන උණුසුම් තොරතුරු ගැන අවධානයක් යොමු කරන ස්පේස් සිංහල සේවයේ අපේ ලොවටා විශ්වංගයත් එක්ක. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධාතින් වාර්තාවුණු තොරතුරු මොනවද කියලා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිකුණ.
හොඳයි, එහෙමනම් මමල් අපි ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු පුවතක් එක්ක තමයි අපි අද ලොවට විශේෂංගය පටන් ගන්න කල්පනා කරන්නේ. ශ්‍රී ලංකාව බදාදා දවසේදී පැරිසියේදී ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක් අවසන් කිරීම සිද්ධ කළා. ඒ වගේම විශාලතම සහ තනි ද්විපාර්ශ්වික ණය දෙන්නා වෙන චීනයත් එක්කත් ගනුදෙනුවක් සිදු වුණා. අපි එතනින් අපේ කතාබහද පටන් ගමු මමල්.
නිපුණ, දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට ශ්‍රී ලංකාවට ණය දෙන රටවල් වල එකතුවක්. ඒකට ඔවුන් සඳහන්වනවා ඔෆිෂල් ක්‍රෙඩිටර් කමිටි කියලා, OCC විදිහට. ඉතින් මේ OCC කණ්ඩායම විශේෂයෙන්ම ජපානය, ඉන්දියාව, ප්‍රංශය සහ අනිකුත් ඒ ආශ්‍රිත අපි කියන මේ පැරිස් ක්ලබ් එකේ රටවල් වල එකතුව ඔවුන් සමග ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම අනුව ලංකාවට ලබා දීලා තියෙන ද්විපාර්ෂික ණයවලින් ඩොලර් බිලියන 5.8 මුදල් ප්‍රමාණයක් නැවත ප්‍රතිව්‍යුහගත කරන්නට එකඟ වෙලා තියෙනවා. ඊට සමගාමීව නිපුණ, බේජිං නුවරත්, චීනයේ බේජිං අගනුවරත් මේ විදිහටම ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇති කරගත්ත චීන බලධාරීන් සමග චීනයේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන ඩොලර් බිලියන 4.2 මුදලක් ප්‍රතිව්‍යුහගත කරන එකඟතාවයකට පත් වුණයි කියලා ඒ පිළිබඳව ශ්‍රී ලංකාව නිවේදනය කරා. ඉතින් මේ අනුව ශ්‍රී ලංකාවේ මුළු ද්විපාර්ෂික ණය ප්‍රමාණයෙන් 92% පමණ, ඒ කියන්නේ ඩොලර් බිලියන 10ක් විතර ප්‍රතිව්‍යුහගත කරන්නට එකඟ වුණා කියලා තමයි ශ්‍රී ලංකා රජය සඳහන් කළේ. ඉතින් මේ ණය මුදල නැවත ගෙවන්න පටන් ගන්නෙ 2008 මුල ඉඳලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ණය පැහැර හැරපු, එහෙම නැත්නම් මේ ණය ගෙවන එක නතර කරපු 2022 අප්‍රේල් මාසයේ ඉඳලා අවුරුදු 6ක විතර සහන කාලයකට පස්සේ තමයි නැවතත් මේ ණය මුදල් ගෙවන්නට ආරම්භ වෙන්නේ. ඉතින් මේකත් එක්කලා මම කලින් කියපු OCC, එහෙම නැත්නම් ඔෆිෂල් ක්‍රෙඩිටර් කමිටි කියන කණ්ඩායම ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් දැන් ඉල්ලීමක් කරා චීනය සමග ඇති කරගත්ත ගිවිසුම කොයි ආකාරය එකක්ද, මොන කොන්දේසි වලට යටත්වද මේ චීන ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. ඔවුන් කියා සිටින්නේ මේ සියලුම ණයකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කිසි කෙනෙකුට වැඩි වාසියක් නොවන ආකාරයට මෙය සිද්ධ විය යුතුයි. ඒ නිසා ඒ ගැන සලකා බැලීම සඳහා ඔවුන් දැන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා චීන ගිවිසුම පිළිබඳ ඔවුන්ව දැනුවත් කරන්න කියලා. ඊට අමතරව දැන් ශ්‍රී ලංකාවට තවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසාන අදියර වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දුන්නු පෞද්ගලික ණය හිමියන්, එහෙම නැත්නම් අපි මේ ඔවුන්ව හඳුන්වනවා ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් හෝල්ඩර්ස්ලා කියලා, ඔවුන් සමග ගනුදෙනු කරලා ඒ ණයවල ඒ කොටසත් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තට යොමුවන්නේ කියලා දැන් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 14 මාරක විතර ප්‍රමාණයක් පෞද්ගලික ණය හැටියට ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තියෙනවා. ශ්‍රී ලංකා රජය සඳහන් කළා ඒකත් ඉතාමත් කෙටි කාලයක් තුළ ඒ කාරණාව සම්පූර්ණ කරගන්නට ඔවුන් උත්සාහ කරනවායි කියලා.
ඔමල්, මේ ගෙවිගෙන යන සතියේදී විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට නව චෝදනා එල්ල කිරීමක් ඇමරිකාව සිද්ධ කළා කියලා වාර්තා වුණා. ඔවුන් කියන්නේ විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් මේ විදිහට රහස් හෙළි කිරීමත් එක්ක පුද්ගලින් විශාල සංඛ්‍යාවක් අවධානමකට ලක් කළා කියන කාරණාව. අපි මේ ගැනත් කතා කරමු ඔමල්.
දැන් නිකුත් මං හිතන්නේ අපේ අසන්නන් බොහොම දෙනෙක් දන්නවා ජුලියන් අසාන්ජ් එංගලන්තයේ සිරගෙදරකින් නිදහස් කරලා ඔහුව ඇමරිකාවට යොමු කරන්නට කටයුතු කළා තිබුණා ඔහුට විරුද්ධව තියෙන චෝදනාවට මුහුණ දෙන්නට. මේ කාරණාව සිද්ධ වුණේ ඇමෙරිකාවේ භූමි තියෙන පැසිෆික් කලාපේ තියෙන ඇමෙරිකාවට අයත් කුඩා දූපතක තමයි මේ නඩු විභාගය සිද්ධ වුණේ. එහිදී ඔහු මේ නඩුවේදී වරද පිළි අරගෙන ඔහුට අවුරුදු පහකට ටිකක් වැඩි සිරදඬුවමක් ලබා දුන්නා. ඒ සිරදඬුවම ඔහු එංගලන්තේ ලන්ඩන් නුවර ඒ සිරගත වෙලා හිටපු කාලයට ඒක හිලව් කරලා ඔහු මේ උසාවියෙන් පිටත් වෙනට නිර්දෝෂී පුද්ගලයෙක් හැටියට පිටත් වෙනට ඔහුට අවස්ථාව ලැබිලා තිබුණා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් දැන් ඔහුට මේ ලබා දුන්නු සහනය එහෙම නැත්නම් ඉතමත් සුළු චෝදනාවකට වරද පිළි අරගෙන ඒකට සුළු දඬුවමක් ලබලා මේ විදියට නිදහස් වෙන්නට ලැබීම පිළිබඳව ඇමරිකාව තුළ ලොකු විවාදයක් ඇති වෙලා තියෙනවා නිපුණ. විශේෂයෙන්ම ඇමරිකාවේ ධවල මන්දිරය මේ සඳහන් කළ තියෙනවා ඔහුට මේ ආකාරයෙන් නිදහස ලබා දුන්නත් ඔහු විකිලීක් සරහා ඔහු කරපු ඒ හෙළිදරව් නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් ඇමරිකානු රජයට සහාය දක්වන පුද්ගලයන් ඒ වගේම ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහාය දක්වපු පුද්ගලයන්ගේ ඒ වගේම යුද හමුදා බුද්ධිංශවල පිරිස්වල ජීවිත අනතුරට ලක් කළයි කියලා. ඉතින් මෙතනදී ඔවුන්ගේ ප්‍රශ්නයක් කරපුවාම මේ විදිහට ජීවිත අනතුරට ලක් වූ කිසියම් පුද්ගලයෙක් පීඩාවට පත් වුණාද කියන ප්‍රශ්නය නැගුවාම ඒකට ඇමරිකාව බලධාරීන් සඳහන් කළා තියෙන ඔවුන් දැනගන්න තියෙන පරිදි එවැනි දෙයක් සිදු නොවුනත් ඔහු කරපු දේ වැරදි නිසා ඔහුට දඬුවමක් දිය යුතුයි කියලා. ඉතින් මේ ඔහුට නිදහස ලබා දුන්නේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට මාසයකට ඉහතදී ඔස්ට්‍රේලියාව විසින් කරපු ඉල්ලීමක් සලකා බැලීමෙන් පස්සේ තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කළා තිබුණේ ජුලියන් අසාන්ජ්ට එරෙහිව තියෙන චෝදනා ඉවත් කරගන්නට හෝ ඔහුට ලිහිල් දඬුවමක් ලබා දීමට එහෙම නැත්නම් ඒ නඩුව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ඒ ඔහු අවධානය යොමු කරනවා කියලා. ඉතින් ඒ අනුව තමයි මේ ක්‍රියාව සිද්ධ වෙලා දැන් ජුලියන් අසාන්ජ් ඔහුට දැන් ඔස්ට්‍රේලියාවට නැවතත් එන්නට හැකියාව ලැබුණේ.
හොඳයි අමල්. කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ බදාදා සඳහන් කළේ මතභේදාත්මක බදු වැඩි කිරීම ඇතුළත් මුදල් පනත් කෙටුම්පත ඉවත් කරගන්නවා කියන කාරණාව මේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් කිරීමත් එක්කම සාමකාමීව කෙන්යාවේ අරමුණු විරෝධතා මේ වෙදි දරුණු ගැටුම් බවට පත් වෙලා තියෙනවා. ගැටුම් නිසා පුද්ගලින් සැලකිය යුතු පිරිසකුත් මියගිය බවට තමයි වාර්තා වෙන්නේ. මොකද්ද අමල් මේත් එක්ක ඇති වෙලා තියෙන තත්වේ?
ඔව් නිපුණ, කෙන්යාවේ පාර්ලිමේන්තුව විසින් අනුමත කළ තිබුණා මුදල් පනතක්. මේ මුදල් පනත අනුව රටේ ආදායම් බදු ශීඝ්‍ර වශයෙන් ඉහළ දැමීමේ කටයුත්තක් යෝජනා කළ තිබුණා. ඉතින් මේ ආකාරයට ආදායම් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් තමයි සාමකාමී උද්ඝෝෂණයක් පටන් අරගෙන තිබුණේ. මේ සාමකාමීව පටන් ගත්ත උද්ඝෝෂණය පසුව ඒකට පොලිසිය විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා ඒක ඉතාමත්ම ප්‍රචණ්ඩත්වයට පත් වෙලා අන්තිමේදී කෙන්යාවේ පාර්ලිමේන්තුවට සාමාන්‍ය ජනතාව කඩාවැදිලා පාර්ලිමේන්තුවේ කොටසක් ගිනිබත් කරන තත්වයට පත් වුණා. ඉතින් ඒ එක්කම පොලිසිය එල්ල කරපු ඒ ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ එක්කම 300ක් විතර වගේ පිරිසක් තුවාල ලැබලා ඒකෙන් බොහොම පිරිසක් රෝහල්ගත කරන්නට සිද්ධ වුණා කියලා. ඉතින් මේ විදියට නොසිතූ විදියට ජනතා විරෝධයක් එල්ල වෙලා මුළු රටේම අවදානම් තත්වයකට පත් වුණෙන් පස්සේ දැන් රූටෝ ජනාධිපතිවරයා ඔහු සඳහන් කළා තියෙනවා මේ මුදල් පනත, මේ බදු වැඩි කරන මුදල් පනත ඔහු ද ක්‍රියාත්මක කරන්නේ නැහැ, ඒක ඉල්ලාස් කරගන්නවා කියලා. ඉතින් එවැනි ප්‍රතිඥාවක් දීලා තමයි දැන් කෙන්යාව තුළ රටේ සාමාන්‍ය තත්ත්වය කරන්නට ඔවුන්ට හැකි වෙලා තියෙන්නේ.
හොඳයි, අපි සෞදි අරාබිය පැත්තට තමයි දැන් යන්නේ. සෞදි අරාබිය ඉරිදා දවසේදී ප්‍රකාශ කළේ දැඩි උණුසුම් කාලයේදී සිදු හජ් වන්දනාව අතරතුර මියගිය පිරිස 1300 ඉක්මවන බව. අපි මේ ගැන මින් කලින් වැඩසටහන්වලදීත් කතා බහ කරා. ඉතින් ඒ වගේම මේ ආකාරයෙන් මියගිය විශාල පිරිසකට වන්දනාමාන කිරීම සඳහා ස්ථානීයට ඇතුළු වීමටත් නිල බලපත්‍ර නොතිබුණු බව සෞදි අරාබි බලධාරීන් සඳහන් කරනවා. අවසන් වශයෙන් මේ ගැනත් කතා කරමු.
ඔව් නිපුණ, අපි මීට කලිනුත් සාකච්ඡා කරා මේ සෞදි අරාබියේ මේ හජ් වන්දනාවත් කරුවන් සම්බන්ධයෙන් සිදුච්ච ඛේදජනක සිදුවීම. මේ වෙනකොට නිපුණ සෞදි බලධාරීන් සඳහන් කළා තියෙනවා මේ හජ් වන්දනාව අතරතුරේදී අධික උෂ්ණත්වය දරා ගන්න බැරිව ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 1301ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. මීට කලින් අවස්ථාවක සඳහන් කළ තිබුණේ 1000කට ආසන්න ප්‍රමාණයක් වන්නට පුළුවන් කියලා. නමුත් පසුව රෝහල්වල ගත කරපු පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමත් එක්කලා මේ විදිහට මරණ සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියෙනවා. සෞදි බලධාරීන් සඳහන් කරන්නේ මේ පිරිසකින් අති බහුතරයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මේ හජ් වන්දනාවට සහභාගි වීම නිසායි මේ කාරණාව සිද්ධ වුණේ කියලා ඔවුන් සඳහන් කරනවා 83%ක් විතර ප්‍රමාණයක් මේ මියගිය සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ 4-5කට වැඩි ප්‍රමාණයක් නිසි ක්‍රමවේදයට යන්නේ නැතිව හජ් වන්දනාවට සහභාගි වුණයි කියලා. විශේෂයෙන්ම මෙහිදී සෞදි බලධාරීන් සඳහන් කරන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට ඇතුල් වෙච්ච වන්දනාකරුවන් නිසා ඔවුනට ඒ අවශ්‍ය නිසි පහසුකම් ඒ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නට නොහැකි වුණා. ඒ නිසා තමයි මේ විදිහට මේ විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂරපත් වුණේ.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාද දවසේදීත් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට සමීප කළාට. එහෙමනම් අපි ලබන සතියේත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිපුන.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.